Order, please. කතානායක තුමා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 1273 හි විධිවිධාන ප්‍රකාරව 2019 මාර්තු 28 වන දින තේරීම් කාර්ය සභාව විසින් මහජන පෙසම් පිළිබඳ කාර්ය සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශිහාන් සේනසිම සේමසිංහ මහතා ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කනක හේරත් මහතා එම කාර්ය සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා තුරු සභිය අනුමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම, ග්‍රාමීය අටිතල් ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, පොදු ව්‍යාපාර කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළවෙනි වාර්තාව 2017/07/1 සිට 2017/07/09/30 දක්වා මිල්කෝ පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළවෙනි වාර්තාව 2017/07/1 සිට 2017/09/30 දක්වා ජාතික පස්වම්පස් සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමිනි වාර්තාවේ 2017/07/1 සිට 2017/09/30 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කළෙමි.
ගරු කාන්තා හා ළමා කටයුතු සහ වේලි කලාප සංවර්ධන අමාත්‍යතුමිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ හා බන්ධනාකාර ප්‍රසංස්කරණ අමාත්‍යතුමේ.
නියෝජ්‍ය කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු, දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැනීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු වාසුදේව නානකර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හකුරුවෙල ගජනායකගම ඉත්ත දෙමළිය ගෙදර අදිංචි එම් ප්‍රේමවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු සුනිල් හඳුනුත්ති මැතිතුමා, පෙත්සම් දෙකයි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු වාසුදේව නායකර මැතිතුමා.
අමාත්‍යමි
මුදල් අමාත්‍යතුමා නැසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් අමාත්‍යතුමා සති දෙකක් ඉල්ලා තිබෙනවා.
ප්‍රශ්නාංක 2 ගරු බඳුනු ගුණාදන මැතිතුමා. ගරු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, මාරිමාර්ග සහ ධීවර ජල සම්පත් අමාත්‍යතුමා නැසීමට.
ගරු කතානායකතුමනි, බඳුනු ගුණාදන මැතිතුමාගේ ප්‍රශ්නේ දීර්ඝ පිළිතුරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම කියවට කමක් නැද්ද? රයිට්. එතුමා අහලා තියෙනවා 2010 ඉඳලා 2018 දක්වා කාලය තුලදී දියර කිරි අනයනය සම්බන්ධයෙන්, 2010 දී කිරි වර්ග දෙකම වෙන වෙනම වශයෙන්ත් අහලා තියෙනවා. මම හිතන්නේ 2006 දී කිරි ලීටර් මිලියන 151යි, එළ කිරි මී කිරි කිරි ලීටර් මිලියන 30යි, ඒ වගේම 2001 දී 152යි, ඒ වර්ෂයේම මී කිරි මිලියන 30යි, 2002 දී 152යි එළ කිරි මී කිරි මිලියන 30යි, 2003 දී එළ කිරි 156යි මී කිරි මිලියන 32යි, ඒ වගේම 2004 දී මී කිරි 159යි එළ කිරි 159යි මී කිරි මිලියන 31යි, 2005 දී එළ කිරි 161යි මිලියන මී කිරි මිලියන 30යි, 2006 දී 164යි එළ කිරි මී කිරි මිලියන 31යි, 2007 දී එළ කිරි මිලියන 69යි 169.7යි මී කිරි මිලියන 32.2යි, 2008 දී එළ කිරි මිලියන 172.4යි මී කිරි එළ කිරි 172.4යි මී කිරි මිලියන 35.6යි, 2009 දී එළ කිරි මිලියන 184යි මී කිරි මිලියන 49යි, 2010 දී එළ කිරි මිලියන 191.9යි මී කිරි මිලියන 55.6යි, 2011 දී මිලියන 203.4යි එළ කිරි මිලියන 54.8යි මී කිරි, 2012 දී මිලියන 236.6යි එළ කිරි මී කිරි මිලියන 61.6යි, 2013 දී එළ කිරි 265.1යි මී කිරි 64.64යි මිලියන, 2014 දී මිලියන 272.9යි මී කිරි මිලියන 60.9යි, 2015 දී එළ කිරි මිලියන 305.3යි මී කිරි මිලියන 69.5යි, 2016 දී මිලියන 317.8යි එළ කිරි මිලියන 66.12යි මී කිරි, 2017 දී මිලියන 327.6යි එළ කිරි මිලියන 68.5යි මී කිරි, 2018 දී මිලියන 385.6යි එළ කිරි මිලියන 85.9යි මී කිරි. ඒ විදිහට තමයි 2018 ඉඳලා 2020 ඉඳලා 2018 වෙනකන් කිරි එකතු කිරීම. ඒ වගේම එතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ප්‍රධාන දිස්ත්‍රික් අහලා තියෙනවා. නුවරඑළිය, කුරුණෑගල, බදුල්ල, නුවර, අනුරාධපුර, හම්බන්තොට, අම්පාර, තිරිකුණාමලයේ, මඩකලපුව, පුත්තලම, පොළොන්නරුව, මොනරාගල, ගම්පහ සහ මාතලේ. එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත දීර්ඝ සටහනක් තියෙනවා කියවන්න ඕනද සභාගතව? එතුමාගේ ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2006 සිට 2018 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.33කි. මෙහි වටිනාකම ඇමරිකානු එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 3.9යි. එක් එක් වර්ෂය අනුව ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය සහ ඒ වටිනාකම එකත් දීර්ඝ පිළිතුරක් තියෙනවා අවුරුදු 18ක. එක මම ටේබල් කරනවා, ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එතුමාගේ හතරවෙනි ප්‍රශ්නයේ දෙවැනි කොටස ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව 2006 සිට 2018 දක්වා කිරිපිටි ආනයනයේදී බදු වශයෙන් රජය ලැබූ ආදායම රුපියල් මිලියන 123,854කි. ඒ වගේම එම එක් එක් වර්ෂයේ සඳහා කිරිපිටි ආනයනයේදී බදු වශයෙන් රජය ලැබූ ආදායම ඒකත් දීර්ඝ ඇමුණුමක් තියෙනවා මම ඒකත් සභාගත කරනවා ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වර්ෂ 2012 සිට 2018 දක්වා බදු සංශෝධනයේ වූ අතර ඇමුණු ඒකත් දීර්ඝ ඇමුණුමක් තියෙනවා මම ඕනක් කියවන්න පුළුවන් නැත්නම් එතුමගේ ඉතුරු කොටස ඈ කොටස අදාළ නොවේ
ඔබතුමාගේ පරමිනී අතුරු ප්‍රශ්නය කරු
අදතුමා ස්තුතිවන්ත වෙනවා මගේ මිත්‍ර හැරිසන් අමාත්‍යතුමා ඊටම වගකීමෙන් යුතුව මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම සම්බන්ධයෙන් එතුමා මේ දේශීය දීර්ඝකිරි නිෂ්පාදනයේ ප්‍රචලිත වර්ධනය කිරීම සඳහා මහන්සි වෙන ඇමතිවරයෙක් වශයෙන් මම දැනගන්න කැමති පසුගිය කාල පරිච්ඡේදය තුල විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් මේ ජාත්‍යන්තර කිරිපිටි නිෂ්පාදන සමාගම් වෙතට ගොහින් පෙරලා ලංකාවට පැමිණීමෙන් පසු රුපියල් 280ක් ආනයනය කරන කිරිපිට කිලෝකට තිබුණ ආනයන බද්ද රුපියල් 2 දක්වා අඩු කරපු බව ඔබතුමා දැන සිටිනවාද එවැනි අඩු කිරීමක් කළා නම් මේ රටේ ගොවි ජනතාවට කිරි ගොවීන්ට කරන ලද බලවත් අසාධාරණයක් ලෙස එතුමා පිළිගන්නවාද කියලා පළවෙනි ප්‍රශ්නයේ ලෙස අහන්න කැමැති
නියෝජ්‍ය කතානායකතුමනේ වැට් එක දාන්න කලින් තමයි මේ බදු විදියට සංශෝධනය යම් යම් සිදුවෙලා තියෙන්නේ ඒ නිසා වැට් එක සහ අනිකුත් බදුත් එක්ක ගත්තාම මම හිතන්නේ එතුමා කියන රුපියල් 2 බද්ද නෙමෙයි සාමාන්‍ය කිරිපිටි කිලෝ එකක් ආනයනය කිරීමේදී රුපියල් 180කට කිට්ටු බදු ප්‍රමාණයක් තියෙනවා ඔබතුමා මට වෙනම ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒක හරියටම ගණන් ඇතුව කියන්න පුළුවන් මගේ මතක හැටියට ඔබතුමත් ගණිතය පිළිබඳ විශේෂඥයෙක් නිසා මං කිව්වේ මේ වැට් එක සහ අනික් බදුත් එක රුපියල් 185ක් වෙනවා ඒ අයට 85කට කිට්ටු වෙනවා කිරිපිටි කිලෝ එක මිල ගන්න
දෙවෙනි ප්‍රශ්නයේ සභානායකතුමනි මේ 2015 වර්ෂයේදී ලෝක වෙළඳපොලේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුණා ලෝකයේ ඛනිජ තෙල් මිල අඩු වුණා පෝර මිල අඩු වුණා රසායනික ද්‍රව්‍ය මිල අඩු වුණා ගෑස් මිල අඩු වුණා කිරිපිටි මිල අඩු වුණා තේ රබර් පොල් මිල අඩු වුණා කඩාන වැඩුණා කිරිපිටි මිල අඩු වුණා ඉතින් ඒ අඩුවීම තුළ සහ බදු අඩු කිරීම තුළ දේශීය වෙළඳපොළ ඒකාධිකාරී තත්ත්වයක් කිරිපිටි නිෂ්පාදකයව සකසා ගැනීම තුළින් යෝගට් නිෂ්පාදනය කිරීම සඳහා පවා කිරිපිටි යොදාගත්ත මිසක් දීර්ඝකිරි යොදාගන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. මේක දසලක්ෂයක් පමණ වන කිරි ගොවීන්ට ඉතාම අසාධාරණ ලෙස බලපාලා තියෙනවා. ඒ වගේම අද කිරිපිටි පිළිබඳ ඔබතුමාලගේ ගරු අමාත්‍යතුමාම පැහැදිලිව ප්‍රකාශ කරන පරිදි කටුපොල් තෙල් ඇතුළු විවිධ තෙල් වර්ග මේ කිරිපිටි වල ඇතුළත් වෙලා තියෙනවායි කියලා ඒ අයගේ පොමිවුල එකේම සඳහන් කරලා තියෙනවා බොහොම පැහැදිලිව. ඒ නිසා කටුපොල් තෙල් නම් කිරිපිටිත් එක්ක මේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ මේක ඉතාම විශාල ජාතික ගැටලුවක්. ඒ නිසා කිරිපිටි වල අඩංගු කටුපොල් තෙල් හා අනිකුත් ඌරු තෙල් හෝ වෙන තෙල් වර්ග මොනවද කියන එක පිළිබඳ ඔබතුමා දියරගිරි නිෂ්පාදනය නගා සිටවන්න බාර අමාත්‍යවරයා වශයෙන් සුවාදීනව ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා ඒ ඉන්න විශේෂඥයෝ හරහා පරීක්ෂණයක් කරවන්න මොකද දරුවන්ටත් කිරිපිටි අපි ලබා දෙන නිසා.
එකක් තමයි එතුමා කිව්වා කිරි ගොවීන් 110ක් ඉන්නවා කියලා ඒක අරු නියෝජ්‍ය කතානායකම දසලක්ෂයක් නෑ කිරි ගොවීන් සාමාන්‍ය 105කට ආසන්න ප්‍රමාණයක් තමයි කිරි ගොවි පවුල් ඉන්නේ ඒක නිසා ඔව් කිරි ගොවීන් සංඛ්‍යාව ඒක තමයි පවුලක් කියන්නේ සාමාන්‍ය කිරි ගොවි ගොවියෙක් නියෝජනය කරන්නේ ගෙදර නෝනායි මහත්තයයි දරුවෙයි ඔක්කොම නියෝජනය වෙන්නේ නැහනේ අපේ ගරු හිටපු ඇමතුමා ඔබතුමාගේ ගණන් අනුව ඉතින් ඒ වගේම තමයි ඔබතුමා කිව්වා කිරිපිටි සමාගම්වල ඒ විදිහට විවිධ කටුපොල් සහ වෙනත් තෙල් වර්ග තියෙනවා නම් අපි ඒක සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න දැනටමත් ලංකාවෙත් විදේශීය සමාගම් කීපයකටත් පරීක්ෂණාගාරවලටත් යවලා තියෙනවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලැබුණු විගසම ඒ තියෙන ප්‍රමාණයන් ඒ විදිහටම අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් පොරොන්දු වෙනවා
හොඳයි බොහොම ස්තුතියි ප්‍රශ්නාංක 3
කරු අමතුමනි ඔබතුමාගේ ඒකාත්වය ඇතුව දේශීය කිරිපිටි නිෂ්පාදකයන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටීමකට භාජනය වෙලා තියෙනවායි කියලා ඔබතුමාට ලැබෙන තොරතුරු අනුව දැනගත හැකිද ඒ නිසා මේ රටේ කිරි නිෂ්පාදනයට ඇතිවෙන විශාල අහිතකර බලපෑම ගැන ඔබතුමා යමක් කියනවාද
කරු අමතුමා
අර නියෝජ්‍ය කතානායකතුමනි වාසුදේව මෙතුමා අහපු ප්‍රශ්නේ දේශීය කිරිපිටි නිෂ්පාදනය සඳහා කීප දෙනෙක් විතරයිඉන්න. සාමාන්‍යෙන් ලංකාවේ ගත්තහම මිල්කු රජයේ ආයතනයක් ඇටියට මිල්කු ආයතනයත් පැළවත් ආයතනයත් ඒවගේම නෙස්ලේ සමාගම සහ කාගිල් සමාගම මේ හතර තමයි සාමාන්‍ය කිරිපිටි නිෂ්පාදනයේ දේශීය කිරිවලින් නිෂ්පාදනය කරන්න. දේශීය කිරිපිටි කර්මාන්තයේ කිසිදු බිඳ වැටීමක් සිදු වෙලා නෑ. මොකද දැන් බන්දුල ගුණවර්ධන මැතිතුමා කියපු පිළිතුර අනුව එතුමාගේ ප්‍රශ්නය අනුව ඒ ප්‍රශ්නයත් නිසා සාමාන්‍ය සමස්ත ජනතාව පොඩි බියක් තියෙනවා විදේශීය සමාගම්වලින් ආනයනය කරන කිරිපිටි පාවිච්චිය වෙනුවෙන්. ඒක නිසා දේශීය කිරිපිටි කර්මාන්තයේ කඩාවැටීමක් නෑ. ඒගොල්ලන්ගේ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. මොකද දැන් දේශීය පාරිභෝගිකයන් වැඩිපුර ඉල්ලන්නේ දේශීය නිෂ්පාදනවලට හුරු වෙලා තියෙනවා. ඒ නිසා දේශීය කිරි කර්මාන්තයට හොඳ කාලයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මිල්කෝ සමාගම වගේ ආයතනවලට අපිට ඉල්ලුමට දැන් සම්පූර්ණ සපුරන්නත් බැරි තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ තරමට දේශීය නිෂ්පාදනවලට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා දේශීය කිරිපිටි කර්මාන්තයේ කඩාවැටීමක් සිදු වෙලා නැහැ.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 3 ගරු ජයන්ත සමරේණ මැතිතුමා. ප්‍රශාංක 4 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. ප්‍රශාංක 5 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා. ප්‍රශාංක 6 ගරු ශහන් සේමසිංහ මැතිතුමා. ප්‍රශාංක 7 ගරු ටී රංජිත් සොයිස මැතිතුමා. ප්‍රශාංක 8 ගරු කනක හේරත් මැතිතුමා. දෙවැනි මටය. ප්‍රශාංක 3 ගරු ජයන්ත සමරේණ මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීට අහනවාද?
ප්‍රශ්නේ මම අහනවා.
Thank you. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රශ්නක 4 ගරු මන්ත්‍රීවරයෙක්
විදුලි සංදේශ මැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා.
ප්‍රශාංක 5 ගරු ඉන්දික අනුරුද්ධ හිරත් මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීට අහනවාද?
ප්‍රශ්නේ අහනවා.
මුදල් නැමැතිතුමත් සති දෙකක් ඉල්ලනවා.
ප්‍රශාංක 6 ගරු ශ්‍යාන් සේමසිංහ මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීට අහනවාද?
ප්‍රශ්නේ අහනවා.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 7 ගරු රංජිත් සොයිස මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීට අහනවාද?
ප්‍රශ්නේ අහනවා.
සභාගත කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 8 ගරු කනක හිරත් මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීට අහනවාද?
ප්‍රශ්නේ අහනවා.
මුදල් නැමැතිතුමත් සති දෙකක් ඉල්ලනවා.
හරි. බොහොම ස්තුතියි.
සර් පොයින්ට්.
ඔව්. ඔබ තමයි පොයින්ට් ෆෝර් එක.
ගරු සභාවේ අපි පසුගිය දිනක අමාත්‍යාංශ දෙක වැයශීර්ෂ පරාජය කිරීමෙන් පසු විෂයභාර අමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරලා තිබෙනවා. වැයශීර්ෂ පරාජය නිසා ලක්ෂ පහමාරකට පඩිගෙවන්න විදියක් නැහැ. ගරු වජිර අබේවර්ධන අමාත්‍යතුමා මම දැක්ක අග්‍රාමාත්‍යතුමත් වෙනත් ප්‍රදේශයක රැස්වීමකට ගිහිල්ලා මේ ප්‍රකාශය කරනවා. මේ පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙච්ච සිද්ධියක්. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මෙලෙස සාකච්ඡා කිරීම සාධාරණ නෑ. වැරදි මතයක් ලබා දීම මක්නිසාද යත් වැටුප් ගෙවීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. ගරු සභාපතිතුමනි, අතුරු සම්මත ගිණුම සම්මත කරලා තියෙනවා අප්‍රේල් මාසෙ වෙනකන්. ඒ අතුරු සම්මත ගිණුම අනුව මේ අයවැය සම්මත වෙලා නැවත පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන තෙක් වැටුප් ගෙවීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. ඊට අතිරේකව මහා භාණ්ඩාගාරයේ තිබෙනවා කලින් පූර්වානුමානය කළ නොහැකි විශේෂ හදිසි අවස්ථාවකදී වැය කිරීම සඳහා මුදල් සපයා ගැනීම සඳහා වෙනම ගිණුමක්. ඒක නිසා ඒ ගිණුමෙන් වැටුප් ගෙවන්න පුළුවන්. ඒක ගැන කිසි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තමුන්වහන්සේලා මේ අර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළ ආකාරයට විපක්ෂය සමග සාකච්ඡා කරලා මේ ගිහිල්ල වෙරලා දේශපාලන අවලාද සඳහා මෙවැනි කරුණු යොදා ගන්න නැතුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ මුදල අනුමත කරගන්න. ඒ නිසා මේ විපක්ෂයේ ගත්ත ක්‍රියාමාර්ගය නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙන ආණ්ඩුවට දැනෙන බලපෑමක් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය නිසා විපක්ෂයට දෝෂාරෝපණය කරන්න එපා. මේ රටේ කිසිම කෙනෙක්ට පඩිගෙවීම පිළිබඳ කිසි අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. අතුරු සම්මත ගිණුමේ සල්ලි තියෙනවා.
කරු සභානායකතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අපි පක්ෂනායක රැස්වීමේදී ගත් එකකතාවේ අනුව කටයුතු කෙරුවා. ඡන්ද ඉල්ලන නැහැ කියලා අපි එකකතාවයක් ගත්තා. ඒ එකකතාවේ කැඩුවේ මේගොල්ලෝ. මේගොල්ලෝ පිහියෙන් එන්නා. පිටිපස්සේ පිහියෙන් එන්නා. අර ඔක්තෝබර් 26 වෙනිදා වගේ පිහියෙන් එන්නා. එකකතාවයක් තිබුණා. ප්ලීස් විඩක්. එකකතාවයක් තිබුණා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා.
වෛද්‍ය අනිත්‍ය දේශ මැතිතුමා ඔබ තමයි පයින් පොරේක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂයෙන් ගත්තව ජනතාවගේ විශේෂ අවධානයක් තිබෙනවා. ඔබතුමා දන්නවා මේ අපි කරුණු නිවැරදි ඉදිරිපත් කළ යුතුයි. මේ දරුවොත් වැඩිපුර පාර්ලිමේන්තුව බලන්න අයවැය කාලේ. දැන් මේ සම්බන්ධයෙන් මේ සතියන්තයේ ඇමතිවරයා ලක්ෂ පහමාරකට වැටුප් දෙන්න බෑ කියලා කියන අතරේ ඊට කලින් අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා වැයශීෂ පරාජය නිසා රුපියල් 320යි අඩු වෙන්නේ, ඕනනම් අපි ඒක දාන්නම් කියලා. බිලියන 2234ක මේ අයවැයකින් රුපියල් 320ක් අඩු වුණාට ප්‍රශ්නයක් නෑ වගේ තමයි තුමා කතා කරේ.
හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු ශ්‍රියන්ස් සෝරි සමාවෙන්. ඒ ශවිතානගේ මැතිතුමා.
යෝජ්‍ය කතානායකතුමනි, අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා වන්දුන ගුණරත්න මැතිතුමා මේ වෙලාවේ ප්‍රකාශයක් කරා මේ එතුමන්ලාට විපක්ෂයට හානියක් වුණා මේ ප්‍රකාශය ගැන කියලා. අද මේ රටේ ජනතාව දැනගන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමන්ලා මේ ගහන්නේ ගේම අහිංසක පුංචි මිනිහා වෙනුවෙන්. අද ඒක සාධාරණීකරණය කරන්න එනවා පාර්ලිමේන්තුව ඇතුලේ. මම ඉල්ලීමක් කරනවා, එහෙමනම් මේ විරුද්ධ වීම දිගටම කරන් යන්න. එහෙමනම් අයවැය පරාද කරලා ආණ්ඩුව කරන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීද නැද්ද කියලා කෑ ගන්නට ඉස්සෙල්ලා අද මේ රටේ සමාජයේ මතයක් වෙනවා. අපි පාලනය කරන පළාත් පාලන ආයතන වලට පඩිගවන්න අපිට විරුද්ධ වුණා අපි විපක්ෂ කණ්ඩායම කියන එක රටේ මතයක් ගොඩනගින එකට දැන්
හොඳයි. බොහොම සෝති ගරු මන්ත්‍රීතුමා, ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පෑදිලෝ දන්නවා මේ රටේ මුදල් වියදම් කිරීමේ ඵලයේ තියෙන පාලිපේන්තුව. ඒතර පාර්ලිමේන්තුව විසින් තමයි මේක සම්මත කරන්න ඕනේ, අනුමත කරන්න ඕනේ. ඒ අනුමත කිරීමේ තමයි විපක්ෂය ක්‍රමාන්තනකාරීව කණ්ඩායම් රැස්වීම ද නායක රැස්වීම වලදී එකඟතාවය පළ කරලා මෙතන රටට මතයක් ගොඩනගන මේ කටයුතු. ඉතින් අද මේ බොරුවට මේ බොරුදියේ මාළු බාන උත්සාහ කරන මේ විපක්ෂය කන්න වොන් තමයි පැහැදිලිව වගකී
උත්තේ
මේ කණ්ඩායමට
පරිගණකීමේ
නියෝජ්‍ය කතානායකතුමනි, අපි කරන්නේ විපක්ෂ කාර්යභාරය. ආණ්ඩුව යුතුකමක් තියෙනවා තමන් කණ්ඩායම ගෙන්න ගන්න. ඒ කට්ටිය ගෙන්න ගන්න නැතුව අපි පෙත්තර ඇඟිල්ල දික් කරන එක අසාධාරණයි. ඒ තමන්ගේ වැඩේ තමන් කරන්න එපැයි, තමන් කරන්නේ නැතුව තමන් අනුන් දික් කරන්න එපා. අපි විපක්ෂ කාර්යභාරය කරමින් ඉන්නේ. ඒ නිසා ඊළඟ අවස්ථාවක් ආවත් පරාද කරන්න අවස්ථාවක් තිබුණොත් අපි පරාද
කරමු. හොඳයි, බොහොම ස්තුතියි. ගරු සභානායකතුමෝ ඔබ මේ පිළිතුර දෙන්න අවශ්‍යද? බොහොම කනගාටුයි. අවස්ථාව මම දුන්නා 3-4ක්. ඒ නිසා මෙතනින් හරියට යන්න බෑ.
මේ තත්ත්වය මේ අලුත් දෙයක් නෙවෙයි. මට මතකයි මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් ඉන්නව අකණ්ඩව. ඒක සැරේ රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාගේ වැයශීෂයේ පරාජය වුණා. එතකොට ඔබතුමත් ඉන්නව. එතකොට ඒක සැරේ ඔන්නම අගමැතිතුමාගේ වැයශීෂියත් පරදුනා. ඉතින් මේක නිවැරදි කරන්න ක්‍රම මේක තියෙනවා. හැබැයි මෙතන මූලික ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මහත්තුරු නම් පක්ෂනායක රැස්වීමේදී ගත එකකතාවය ඡන්දේ இல்லන්නේ නැහැ කියලා මේක කඩගෙනුවා මේගොල්ලෝ. පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මහත්තුරු වචනයක් කිව්වාම ඒක ඉෂ්ට කරන්න ඕන. ඡන්දේ இல்லන්නේ නැහැ කියලා ඡන්දේ இல்லුවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු සභානායකතුමා. මේ පිළිබඳව ගරු විපක්ෂනායකතුමා 2010 ඉදිරිපත් කරා. අපි විසර්ජන පනිත් කැතුම්පද 2019 කාලසභාවට අවස්ථාවට යනවා. Order please. පළවෙනි උපලේඛනය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යාංශය ශීර්ෂ 110 205 228 සිට 231 දක්වා සහ 326 රාජ්‍ය පරිපාලන සහ අපදා කළමනාකරණ කර අමාත්‍යාංශය ශීර්ෂ 130 253 සහ 304 සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 12 30 දක්වා සහ අපර භාග 1 සිට අපර භාග 7 දක්වා කපා හැරීම යෝජනාව ගරු අනුර ප්‍රදේශ යාපමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 විසර්ජන පනත් කෙටුම්පතෙහි අද දින විවාදයට ගන්න අමාත්‍යාංශ සහ ඒවායේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු ආයතනවලට අදාළ අංක 110 205 228 සිට 235 326 130 253 සහ 304 දරන වැය ශීර්ෂයන්ගෙන් සාම්ප්‍රදායන කුලව එක් එක් වැඩසටහන්නේ සියලුම් පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශ ගණනාවක් මේ අද සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ඒ වගේම රාජ්‍ය පරිපාලන සහ වැවිලි කර්මාන්ත කියන අමාත්‍යාංශ. ආපදා කළමනාකරන කියන අමාත්‍යංශ හතර අද සාකච්ඡා වෙනවා. විශේෂයෙන් අද දවසත් හරි අපූරු දවසක්. සාමාන්‍යයෙන් මේ අප්‍රේල් පළවෙනිදා මේ මෝඩයාගේ දවස කියලා කියන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒ දවසේදීම මේ වාගේ වැදගත් දෙයක් ගැන කතා කරන්න ලැබීම ගැන මං ගාක් සන්තෝෂ වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ අමාත්‍යංශය ගත්තාම අධිකරණ අමාත්‍යංශයට ගණනාවක් තියෙනවා කාරණා. විශේෂයෙන් අධිකරණ අමාත්‍යංශයක් නීති සම්පාදනය, නීති කෙටුම්පත් කිරීම, ඒ වගේම රටේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම, පාසුකම් සැලසීම, ඒ වගේම ඒවායේ නෛතික කාර්යයන් නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන එක අධිකරණ අමාත්‍යංශයේ ලොකු වගකීමක්. ඒ නිසා තලතා මැතිනියට ලොකු වගකීමක් තියෙනවා. නමුත් මම කියන්න කැමතියි, තමුන්නාන්සලා පසුගිය අවුරුදු 3-4 කාලය ඇතුළත මේ අධිකරණ අංශයේ දියුණුව කෙරෙහි කොයිතරම් දුරට වැඩ කෙරුවද කියන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙනවා තමුන්නාන්සලා පෞගිය කාලයේ පුරාම මේ අධිකරණ අමාත්‍යංශයේ අයිති වැඩ කොටසට වඩා එක් එක් පුද්ගලයින් හේතුපාදක කරගෙන නඩු දැමීම සඳහා ක්‍රියා කිරීම පමණයි තමුන්නාන්සලා කළේ තියෙන්නේ. තමුන්නාන්සලා මේ රටේ දේශපාලනයේ අලුත් සංස්කෘතියක් අඳුන්ලා දීලා තියෙනවා. ඒ තමයි දේශපාලන පලි ගැනීම. හොරු වල්ලන එක වෙනම දෙයක්. ඒකට ලංකාවේ ඔබතුමන්ලා එන්න ඉස්සරලත් නීති තිබුණා. ලංකාවේ ධන නීති සංග්‍රහය 1800 ගණන් වල ආපු එකක්නේ. අධිකරණ සංවිධාන පනතත් ඒ වාගේ. නමුත් තමුන්නාන්සලා ඒක කෙරුවා. හැබැයි ඒක තමුන්නාන්සලාට පේනවා දැන් ඒක බූමරෑන් වෙලා. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ අනිත් පැත්තට කැරකිලා තියෙනවා. මම හිතනවා තමුන්නාන්සලාට විශේෂ අධිකරණ පනතයටදී අලුත් මහා අධිකරණට අලුත් නඩුවක් දැන් තියෙනවා. මං හිතන්නේ ඒක දාන්න ලෑස්තිද දන්නේ නැහැ අරුව මැතිනිය. මේ ලංකාවේ තිබුණ ලොකුම හොරකම ඒ තමයි මහා බැංකු මංකොල්ලේ. මං හිතන්නේ ලංකාවේ ආර්ථිකයට ඒකෙන් වෙච්ච හානිය කාටවත් ගණනය කරන්න බෑ. 30 අවුරුද්දකට බාණ්ඩාගාර බැඳුම් කර අරගෙන තිබෙනවා. ඒ බාණ්ඩාගාර බැඳුම් කර සඳහා ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් අභ්‍යන්තර තොරතුරු පිටවීමක් ගැන කතා කරනවා. විශාල ලාභ අරගෙන තිබෙනවා. ඒ වගේම ඒ මගින් ලංකාවේ බැංකු පොලිය අනුපාතය 2%කින් ඉහළ ගියා කියලා අපි කවුරුත් දන්නවා. සත් 30 අවුරුදු කාලයක් ඇතුළත සිද්ධ වෙන මේ විශාල විනාශය පිළිබඳ තමුන්නාන්සලා දැන් තමුන්නාන්සලාට දෛවෝපගතව සිද්ධ වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. නමුත් මම කියන්න කැමතියි ඒක එහෙම කරද්දී මේ රටේ අධිකරණවල තත්ත්වය මොකද්ද? මම අර මෙතුමියට යෝජනා කරනවා යන්න ගිහිල්ලා කොළඹ ඈත යන්න එපා, කොළඹ මහාධිකරණ සංකීර්ණයට යන්න. ඒ වගේම තමුන්නාන්සලා යන්න කොළඹ දිස්ත්‍රික් උසාවි සංකීර්ණයට බලන්න මොකද්ද තියෙන තත්ත්වය කියලා. ඉතාම සෝචනීයයි. මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ කොළඹ, ඒ වගේම කොළඹ තියෙන දිස්ත්‍රික් සහ අපේ තියෙන අධිකරණ මූලස්ථානයේ තියෙන තත්ත්වය අරන් බලන්න මොනතරම් ප්‍රශ්න මැද්දේද ඒ විනිශ්චයකාරතුමන්ලා තමන්ගේ නඩු විනිශ්චය කරන්නේ, මොනතරම් ප්‍රශ්න මැද්දේද මේ නීතිඥ මහතුරු වැඩ කරන්නේ කියලා. අපි දන්න ඔබතුමියක් දන්නවා අපිත් ඉගෙනගෙන තියෙනවා ජුරිස්ප්‍රුඩෙන්ස් කියලා මාතෘකාවක්. ඒ මාතෘකාවේ තියෙන වැදගත්ම දේ තමයි විනිශ්චයකාරවරයෙක් විනිශ්චයාසනයේ නගිනකොට ඒ ඔහුගේ මානසික තත්ත්වයේ හොඳින් තියෙන්න ඕන තමන්ගේ යුක්තිය විමස පිස්පසිරීමේ කාර්ය කරන්න. මේක කොම කඩා වැටෙන්න ළඟයි. මම දන්නවා ඊයේ පෙරේදා දිස්ත්‍රික් උසාවියේ වහලකුත් කඩාගෙන වැටුණා. ඉතින් මේ නිසා මේ තත්ත්වය වළක්වන්න තමුන්නාන්සලා වැඩ කරලා තියෙන මොකද්ද? මම දන්නවා BCC ආයතන ඉඩමක් අරගෙන ඒ ඉඩමේ අලුත් අධිකරණ සංකීර්ණයක් කරන්න කියලා පහුගිය කාලේ කතාවක් තිබුණා. විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ. නමුත් ඒකට මොකද වුනේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා කළ යුතු දේ නොකර වෙනත් දේවල් වලට කාලය ගත කිරීමෙන් තමුන්නාන්සලා මේ අධිකරණ ශාස්ත්‍රයේ තිබෙන තත්වයන් සම්පූර්ණයෙන්ම සේවය කළ නොහැකි තත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අද මේ තියෙන මහා ගිනියමේ මේ මහා අවපූටකේ කාටවත් විවෘත අධිකරණවල සභානායකතුමනි වැඩ කරන්න බෑ විනිශ්චයකාරතුමන්ලට. එතකොට ඒ අය පැලඳගෙන ඉන්න ඕනේ කෝට් අපි වාගේ. දැන් අපි කෝට් පැලඳගෙන ඉන්නවා මෙතන තමුන්නාන්සලා අපි ඔක්කොම ඇඳගෙන ඉන්නවා. අපිට එයා කන්ඩිෂන් තියෙනවා. නමුත් අද ඒක කරන්න පුළුවන්ද? 1800 ගණන් වල හැදුණු 900 ගණන් වල මුල් භාගයේ හැදුණු ගොඩනැගිලි වල මේ 2019 වෙනකොට අද තියෙන ගෝලීය උණුසුමත් එක්කයට වැඩ කරන්න පුළුවන්ද? එතකොට මේ මැතිනියගේ ලොකු වගකීමක් තියෙනවා මේ මුදල් හොයලා දීලා ඒව හදන්න. මෙතනිය මේ වෙනකන් ඒක ක්‍රියා කෙරුවා කියලා මට නම් ආරංචියක් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක ඔබතුමිය කියනවා නම් හොඳයි. ආදරයට නෙමෙයි මම ඇත්තට කියන්නේ. ඔබතුමියගේ වගකීමක් තියෙනවා. ඒ නිසා මේ
අනිත් මිනිස්සු ඉරේ දාන්නම කල්පනා කර කර මුළු දවස පුරාම කල්පනා කර කර ඉන්නතුව ඒ සම්බන්ධයෙන්ුත් කරුණා කරලා ක්‍රියා කරන්න කියලා මම මේ අවස්ථාවේ එතුමියගෙන් ඉල්ලා හිටිනවා. ඊළඟට මම අපි ඉතින් අහිංසක මිනිස්සු අපිට මොන ෆයිල්ද? මම කතා කරන්නේ සත්‍ය ගැන. ඊළඟට අපි දන්නවා මේ රටේ නීතිඥ වෘත්තියට එන ප්‍රධාන ස්ථානය. අද ලංකාවේ නීතිඥ වෘත්තියට අවුරුද්දකට මං හිතන්නේ විශාල පිරිසක් ඇතුල් වෙනවා. විවෘත විශ්වවිද්‍යාලෙන් ඒ වගේම විශ්වවිද්‍යාලවලින් පිට වෙන පිරිස ඒ වගේම නීති විද්‍යාලයෙන් පිට වෙන පිරිස මං හිතන්නේ අවුරුද්දකට 1000කට වැඩි පිරිසක් නීතිඥ වෘත්තියට යෙදෙනවා. අපි දන්නවා ඔබතුමන්ලා අපි හැමදාම කතා කරලා තියෙනවා මේක මේ පාර්ලිමේන්තුවත් අපි හැමදාම කිව්වා මේ නීතිඥ වෘත්තියට පිවිසෙන අයට අවශ්‍ය කරන දැනුම ලබා දීමට ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලා. දැන් විශේෂයෙන් වෙන රටවල් වල නම් අවුරුදු පතා ඒගොල්ලන් යම් යම් පාඨමාලා එහෙම නැත්නම් ඒවට යා යුතු වෙනවා. තමන්ගේ නීති වෘත්තිය තියෙන ලයිසන් එක තියාගන්න. ලංකාවේ නීතිඥවරයෙක් වුණොත් ලයිසන් එක සදාකාලිකයි. මම කියන්නේ මේක දැන් වෙනස් කරන කාලය ඇවිල්ලා. දැනුම වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් අධිකරණ අමාත්‍යාංශය කළා තියෙනවාද කියලා මම අහන්න කැමතියි ඔබතුමාලගෙන්. මොකද මේ එන විශාල නීතිඥවරු රටේ විවිධ අධිකරණවලට ගිහිල්ලා ඒ අධිකරණවල ක්‍රියා කිරීමේදී ඔවුන්ගේ දැනුම වර්ෂයෙන් අද වෙනකොට ලංකාවේ විවිධ ශාස්ත්‍රයන්හි දැනුම විශාල වශයෙන් වෙනස්. ලෝක ගෝලීය වශයෙන් තියෙන සමහර කරුණු වෙනස්. ඒවා නීති විද්‍යාවල උගන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා ගැන මම හිතනවා තමුන්නාන්සලා ක්‍රියා කළ යුතුයි. මොකද විශේෂයෙන් මම දන්නවා නීති විද්‍යාලය දැන් ක්‍රමානුකූලව පැරණි තැනක් බවට පත් වෙලා. නීති විද්‍යාලයට මම දන්නවා මේ අවුරුද්දේ නීති විද්‍යාල ප්‍රවේශයට සිංහල භාෂාවෙන් ඉගෙන පෙනී හිටපු ළමයි. සිංහල භාෂාව මාධ්‍යෙන් කරපු අයගොල්ල එන්ට්‍රන්ස් එක්සෑම් එක දෙකක් කරන්න ඕනේ. කියන්නේ එකක් සිංහල අනිත් එක ඉන්ටෙලිජන්ස් පේපර් එකක් කරන්න ඕනේ. ඒක භාෂා දෙකෙන් කරනවා. නමුත් සිංහල භාෂාව ගත්ත අයගෙන් 13%යි සමත් වෙලා තියෙන්නේ කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. මම ඇමතුමේකින් දැනගන්න කැමතියි ඇයි මේක වෙන්නේ හේතුව කියලා. ඒ කියන්නේ සිංහල භාෂාව ප්‍රධාන භාෂාව හැටියට නීති විද්‍යාල ප්‍රවේශයට ගත්ත අයගෙන් 13%ක් පමණයි මේ අවුරුද්දේ සමත් වෙලා තියෙන්නේ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි නීති විද්‍යාලයේ ක්‍රියාමාර්ග. නීති විද්‍යාලයේ ඇත්ත වශයෙන්ම ගත්තොත් විශේෂයෙන්ම පැමිණීම 80%ක් අපේ කාලේ පැමිණීම තියෙන්න ඕනේ. නැත්තම් විභාගෙට ඉන්න දෙන්නේ නැහැ. අද 80%ක් පැමිණීම නැහැ. ඒ නිසා මේක ඇත්තටම සමහර යෝජනා කරනවා මේක පෝස්ට් ඔෆිස් එකක් කරුවොත් හොඳයි. ඇවිල්ලා රෙජිස්ටර් වුණා ඊළඟ සැරේ විභාගෙට ගියා විභාගෙ තියෙන නීති විද්‍යාලයෙන් පිට ඊට පස්සේ අය සමත් කරනවද නැද්ද කියලා තියෙන නිසා මේ ගැන තමුන්නාන්සලගේ ස්ථාවරයක් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන නීති අධ්‍යාපන ශාස්ත්‍රයේ කිසිම දියුණුවක් ඇති වෙලා නැහැ පහුගිය කාලය ඇතුලේ. ඒක දියුණු කරන්න ක්‍රමවේදයන් නිර්මාණය කරනවාද කියලා මම අමුතුමකින් දැනගන්න කැමතියි. මොකද මේක අවශ්‍යයි. තමුන්නාන්සල කල්පනා කරනවා නම් යහපත් රටක් ගොඩනගන්න. යහපත් රටක ගොඩනගන ප්‍රධාන කාරණේනේ අධිකරණයේ ස්වාධීනත්වයේ ඒක එක්කම එන දේ තමයි නීතිඥයේ ප්‍රවීණත්වය. නීතිඥයේ ප්‍රවීණත්වය කියන කාරණාව පිළිබඳ කටයුතු කිරීමේදී විශේෂයෙන් මේ වෘත්තියට ඇතුල් වෙන ප්‍රධාන සුදුසුකම වන නීති විද්‍යාලයේ අවසන් විභාගයේ සමත් වීම පිළිබඳ ක්‍රියා කිරීමේදී ඒ නීති විද්‍යාලයේ තත්ත්වයේ දියුණු කිරීම පිළිබඳ තමුන්නාන්සල අවධානය යොමු කළ යුතුයි කියලා මට මම කියන්න කැමතියි. ඒ නිසා මේ කරුණු ගැන කතා කරන්න. දැන් විශේෂයෙන් ඔබ දන්නවා පනතක් අපි කෙටුම්පත් සම්පාදකට අරපුවාම ගන්න වේලාව ගැන තමුන්නාන්සල දන්න ඕන තරම් අමාරුයිද කියලා ගෙතනින් ගලව ගන්න. සමහර දේවල් ඉතාම කුඩා දෙයක්වත් ගෙනියන්න. මොකද ඇත්තටම ඒ අයට අවශ්‍ය පුහුණු කණ්ඩායම් නැහැ. මේවා ගැන ඔබතුමිය අවධානය යොමු කළා තියෙනවාද කියලා මම අමුතුමින් අහන්න කැමතියි. මේවා නැතුව අපේ රටේ රාජ්‍යයන් පවත්වා ගැනීම අසීරුයි. විශේෂයෙන්ම ඕනම ආණ්ඩුවකට නීති සම්පාදනය කරන්න. නීති සම්පාදනය කරන්නම් සම්පාදනය කෙටුම්පත් වෙන්න ඕනේ. කෙටුම්පත් වීම සඳහා වන වැඩපිළිවෙලේ දුබලකම් රාශිය අතර මම එයාට දොස් කියනව නෙවෙයි. ඒ පිළිබඳ ක්‍රමවේදයන් නිර්මාණය කරන ට්‍රාන්ස්ලේටර්ස්ලා නැහැ. ඊළඟට ඒ අයගේ දොකු අඩුපාඩුවක් තියෙනවා. මේවා වෙනස් කිරීමට ඔබතුමන්ලා ක්‍රියාත්මක වෙනවාද කියලා මම දැනගන්න කැමතියි. ඒ වගේම දැන් අද රටේ ලොකු අදහසක් තියෙනවා ලංකාවේ අපපනත සංශෝධනය විය යුතුයි කියලා. අපපනත ගැන විවිධ අදහස් තියෙනවා. ඒ පිළිබඳව මම දැනගන්න කැමතියි ගරු ඇමතුමිය දරන අදහස. ඒ වගේම මම දැක්කා පත් වෙච්ච අලුත් බාය ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් සභාපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළා තියෙනවා. විශේෂයෙන් මොකද අපපනත යටතේ අප ගැනීම අමාරු කරලා තියෙනවා. මේ අප ගැනීම පහසු කළ නිසා විශාල බන්ධනාගාර වල තදබදයක් තියෙනවා. ඔබතුමාලා දැනගන්න ඕන බන්ධනාගාර වල මේ රටේ ඕනෑම මිනිහෙකුට අප ලබා ගැනීම අයිතියක්. දඬුවම් කිරීම ඊට පස්සේ සිදුවෙන දෙයක්. නමුත් ඒ වෙනුවට සිද්ධ වෙලා තියෙන්නේ දඬුවම කලින් හම්බ වෙනවා අප ලබා ගැනීම තියෙන අපහසුකම නිසා අප බලද හදලා තියෙන්නේ අප දෙන්නවට වඩා අප අප ප්‍රති නොදී ඉන්න කියලයි මගේ ලං අදහස. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි ඒ ඔබතුමාලගේ වගකීම ඒක ආණ්ඩුව හරි හරියදී අවුරුදු 20ක් කතා කරන්න එපා දැන් ඔයාගෙන්නේ මං කතා කරන්නේ ඔයා ඔයා මට කතා කරලා හරියන්නේ නැහැ නේ මට එක් කරන්න බෑනේ එතකොට අද නීති ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නයක් මේක මම මේ කතා කරන්නේ නීති ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න අද මේ නිසා ඇතිවෙලා තියෙන තත්ත්වය ඔබ දන්නවද ඔබ දන්නවා මේ රටේ ඔබතුමාල ගහලා තියෙනවා බන්ධනාගාර මේ 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 බන්ධනාගාර වල ඉන්න මිනිස්සුයෝ කියලා කවදා හරි ගහලා තියෙනවනේ මද මතක තියාගන්න මේ ආණ්ඩුවක් කියන්නේ ආචින්න පද්ධතියක් නැත් ඇවිල්ලා ආයෙ පෙරලිලා ආයෙනවා ඉතින් තමුන්නාන්සලා ගහලා තියෙනවා මේ 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 සිරකරුවද මිනිස්සුයෝ කියලා ඉස්සරහා හයියෙන් ගහලා තියෙනවා ඇත්තටම මිනිස්සුන්ට වගේ අපි සලකනවාද අපි ඇත්ත කතා කරමුකෝ ඒ අය ගිහිල්ලා අපි අපායකනේ දාන්නේ මම දන්නවා සෑම බන්ධනාගාරයකම තියෙන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩි පිරිස ඉන්නවා කුඩා කාමරයක ඔවුන්ට හෙලවෙන්න විදියක් නැහැ ඔවුන් පැත්තට ඇලවෙලා ඒ කියන්නේ ඒකට ක්‍රම මම දන්න එකට නම් භාවිතා කරන පැත්තට ඇලවෙමින් ඔවුන් එක අට්ටි ගැසීමක් කරන බව ඔබතුමාලා දන්නවා මේවා ගැන මොකක්ද අරන් තියෙන වැඩපිළිවෙල අපි මේ ශිෂ්ට සමාජයක් ගැන කතා කරනෝ අපි ඉන්නේ බොහෝ උදාර සමාජයක් ගැන අපි හැබැයි අපි එහෙම කරලා තියෙනවා අපි හිරබාරයට යන මිනිස්සෙක් රිමාන්ඩ් බාරයට පත් කරුවොත් අපි කතා කරන්නේ මේ මිනිස්යාට දැඩි දඬුවම් දීම ගැන පමණයි. ඔවුන්ගේ අසනීපයකටවත් ඔහු රෝහලකට ඇතුල් වුණොත් ඒ රෝහලට ඇතුල් වීම පාපයක් හැටියට දකින සමාජයක අපි අද ඉන්නේ. ඒක තමුන්නාන්සලා ඒකට අවශ්‍ය කරන සියලු මූලෝපායන් සලස්සලා තියෙනවා. මම කියන්නේ ඒක නෙවෙයි. සිරකෙදරට ඇතුල් වෙන පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ අසනීපයකට බේත් ගන්න. ඒ වගේම ඔහුට අයිතියක් තියෙනවා තමන්ට සුදුසු තැනක සුදුසු ස්ථානයක ගෞරවනීය පුද්ගලෙක් හැටියට ජීවත් වෙන්න මිනිස් අයිතිවාසිකම් සහිත ඒ කිසිවක් නැහැ. මම දන්නවා විශේෂයෙන් අපේ පළාතේ තියෙන අපේ නාවින්න මුත්තමගේ ආසනයේ තියෙන වාරියපොළ බන්ධනාගාරය. ඒක අපායක්. ඒකට යන්න කිසි කෙනෙක් කැමති නැහැ. අපේ පළාත්වල තියෙන ප්‍රධානම ඉල්ලීම තමයි උසාවිය වලට විත්තිකරුව නගිනකොට අනේ සර් කොහොමාරි අපාරම් දෙන්න වාරියපොළ නම් යන්න බෑ. ඉතින් අපායවල් හදලා තියෙන්නේ හදලා ඉන්න ප්‍රමාණයට වඩා වැඩි 350ක් දාන්න තියෙනවනම් 1900ක් විතර ඒක ඇතුලේ ඉන්නවා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා ගර්මන්ත.
ඒ නිසා මම තමුන්නාන්සලට කියන්න කැමති මේ පිළිබඳ ඉතාම බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති ඉතා වැදගත් කරුණක් විශේෂයෙන්ම මේ අපේ රාජ්‍ය පරිපාලනය ගැන. රාජ්‍ය පරිපාලනය ගැන කතා කරනකොට මේ රාජ්‍ය පරිපාලනය සතුව තිබෙනවා ප්‍රධාන වැදගත් සාධකයක් මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය. මේමත් තමයි රාජ්‍ය සේවකයෙකුගේ මුළු මනින්ම කවු වරදක් කරලා තියෙනවනම් මුදල් මේ වශයෙන් වරදක් කරලා තියෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි තමුන්නාන්සල පහුගිය කාලේ මොකද කරුවේ? මේ රාජ්‍ය නිලධාරීන් 8000කට වැඩිය තමුන්නාන්සල FCID එකට ගෙනල්ලා ප්‍රශ්න කෙරුවා. ප්‍රශ්න කරපු නිසා මුළු රාජ්‍ය සේවයම කඩාවැටුණා. ඒ නිසා රාජ්‍ය සේවය කඩාවැටුණු නිසා රාජ්‍ය සේවය අද වැඩ කරන්නේ ඒ නිසා තමයි 6.8කට තිබුණු රටේ ආර්ථික දියුණුව අද අඩු වෙලා තියෙනවා 3.1කට මම පුරෝගතනය කරනවා මේ අවුරුද්දේ ඔක 2.5ට අඩු වුණ නැත්තම් පුදුමයි. ඒ නිසා මතක තියාගන්න තමුන්නාන්සලා රාජ්‍ය සේවයක් විශ්වාස නොකර රට ගෙනියන්න බෑ. මේ රාජ්‍ය සේවයේ තිබ ඒ නිලධාරීන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඓතිහාසිකව තිබුණු ආයතන සංග්‍රහය වෙනස් කරන්න තිබුණා ඓතිහාසිකව තියෙන මුදල් රෙගුලාසි වෙනස් කරන්න තිබුණා වෙනස් කළේ ඉවරලා යන අවශ්‍ය ප්‍රතිපාදන ගේන්නද ඒ වෙනුවට තමුන්නාන්සලා එක බාර දුන්නා පොලිසියට. පොලිසිය රාජ්‍ය සේවය ගැන දන්නේ නැහැ. උන් දන්නේ අපරාධ විශ්ලේෂණ දන්න විතරයි. ඒ නිසා අද තමුන්නාන්සලා අනක් දුන්නොත් නිලධාරී ඔක්කොම මගහරිනවා. ෆයිල් එකට අස්සම් කරන්නේ නැහැ. මොකද තමන්ට වක්කීම් බාර ගන්න බෑ. සත්භාවයෙන් වෙච්ච දෙයකටවත් අද වක්කීම් බාර ගන්න නැහැ කිසි කෙනෙක්. ඒ නිසා තමුන්නාන්සලා මතක තියාගන්න මේ තමුන්නාන්සලා මේ කරපු විශාල වෙනස තමුන්නාන්සලට මාපවු හැරිලා ඉවර වෙලා තමුන්නාන්සලගේම දියුණුව එහෙම නැත්නම් ආණ්ඩුව විසින් කරන ක්‍රියාවන් පවා නොකිරීමේ තත්ත්වයට ඇවිල්ලා මුළු රාජ්‍ය තන්ත්‍රයම අඩපණ වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. තමුන්නාන්සෙ පිළිගන්නේ නැහැ, පිළිගන්න බෑනේ. මුළු රාජ්‍ය තන්ත්‍රයම අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ කතා කල්පනා කරන්න. ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණ කරන්න ඕන තමන්ට වැඩ කරන මිනිස්සුන්ට නිදහසක් ඉතුරු කරලා සහ සත්භාවයට ඉඩක් දීලා.
ඔබතුමාගේ කාලය අවසන්යි කරමු.
ඒ නිසා සත්භාවයට ඉඩක් නැති මේ කාර්යය නිසා මේ ආණ්ඩුව පරිපාලන වශයෙන් අසාර්ථක ආණ්ඩුවක් හැටියට හඳුන්වමින් මගේ වචන ස්වල්පය අවසන්.
කරු සභානායකතුමා.
මේ
ඇත්ත වශයෙන්ම මේ මහනුවර නීතිගි සංගමයේ සියලුම නීතිගි මහතුරු අපේ අධිකරණ ඇමතුමීට ආරාධනා කරුවා මහනුවරට එන්න කියලා. එතුමී ආවා නීතිගි මණ්ඩලයේ සියලු දෙනාම හමු වෙලා දවසක් ගත කරුවා අපිත් එක්ක. බිලියන 300ක් මහනුවර අධිකරණයට දෙන්න එතුමිය පොරොන්දු වෙලා තිබෙනවා දැන් තමයි දීලා තියෙනවා. ඉතින් මහනුවර නීතිගි සංගමයේ වෙනුවෙන් එතුමීට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
ගරු ඇමතුමේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් මොකද මෙතුමා කතා කරලා යනවනේ ඉන්නෑනේ ඉන්නවනම් අපිට උත්තර දෙන්න පුළුවන් ඉතින් එහෙනම් විනාඩියෙන් මම පොඩි උත්තරයක් දෙන්න මෙතුමා මේ විශේෂයෙන්ම කිව්වා මේ අපි අනික් කරුණු වලට ප්‍රමුඛතාවය දෙන්න කියලා ඔබතුමා හිටිය නැති වුණාද ජනාධිපතිවරණයේදී අපි තමයි රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නේ වංචා දූෂණ නාස්තිය වෙනුවෙන් මොනවා හරි මුල්‍ය අපරාධ සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා අධිකරණමේ කටයුතු. ඒකට ඔබතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා අනිත් එක මේ කොළඹ අධිකරණවල තත්ත්වය ගැන කතා කරා. බොහොම හොඳයි. බොහොම ස්තුතියි. මොකද දැනට කාලයක් තිස්සේ ඉඳලා සියලුම අධිකරණ සඳහා එක ගොඩනැගිල්ලක් අධිකරණ පියස කියන ගොඩනැගිල්ල අධිකරණ 40කින් සමන්විතව ගොඩනගන්න සියලු කටයුතු කරලා තියෙන්නේ අපිට දැන් මේ අවුරුද්දේ ඒ සඳහා අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක එකග වෙලා යම් කිසි වැඩපිළිවෙලක් කරනවා ඉතාමත් ඉක්මනින් ඒ සඳහා මුල්ගල තියන්නත් ඇත්තටම මම ඇමතිවරිය හැටියට ඒ වෙලාවේ අපේ අමාත්‍යාංශ හිටපු ලේකම්තුමිය තමයි ඒ වෙන් කරලා තිබිච්ච ඉඩම පවා අධිකරණ අමාත්‍යාංශයට පවරගත්තේ එච්චරවත් වැඩ කොටසක් කරලා තිබුණ නැහැ ඔබතුමා කිව්වා මේ නීති විද්‍යාලය සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන් සභාපති හැටියට කටයුතු කරන්නේ ගරු අග්‍රවිශකාරතුමා මම එතුමාගේ අවධානයට මේ කරුණු යොමු කරනවා මමත් සමහර කරුණු එක්ක නීති විද්‍යාලයේ සම්බන්ධයෙන් ඔබතුමා කියපු කරුණුත් එක්ක එකග වෙනවා හැබැයි නීතු හේතුන්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් නැහැ ප්‍රමාදයක් නෙමෙයි එතන තියෙන්නේ ඇත්තටම ඒ නීති හේතුන්පත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මේ විශේෂඥ දැනුම තියෙන මේ හැකියාව තියෙන භාෂා හැකියාව තියෙන අය අද දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ නැහැ මේ සමහර කටයුතු කරන්න අවුරුදු 75 වෙනපු අය විශේෂ එන් අපි ඒගොල්ලෝ කොන්ත්‍රාත් පදනම් මත තියාගෙන ඉන්නවා ඒ වගේම මම බන්ධනාගාරේ ගියා නම් හැන්දෑවට ගියානේ ඇමතුමාට බොහොම ස්තුතියි කරුණු දැක්වට
බොහොම ස්තුතියි ගරු ආචාර්ය ජයපති වික්‍රමත්ත මැතිතුමා ඔබතුමාට විනාඩි 13යි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළමුවම මම අධිකරණ අමාත්‍යතුමියට අපේ ප්‍රණාමය ඉනමනට ඕනේ මීට කලින් හිටපු අධිකරණ ඇමතිවරුන් කියද්දී මේ විශේෂ මහා අධිකරණ පිහිටවන්න බැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එතුමිය ඒක කරලා පෙන්නුවා. දැන් අධිකරණ දෙකක් විවෘත කරලා තිබෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ ඒ වගේ නඩු පවරන්නට. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රමාණවත් නඩු සූදානම්ද කියලා. ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මම පළමුව මීට කලින් හැම අවුරුද්දම වගේ සඳහන් කරපු කාරණයක් සඳහන් කරන්න ඕනේ. ඒක කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති වෙනස් කිරීමට මම යෝජනා කෙරුවා. දැන් එය අලුත් රීති ගැසට් පත්‍රයේ පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම මූලික අතිවාසිකම් නඩුවල රාජ නිලධාරීන් පුද්ගලික වශයෙන් නම් කිරීමට අවශ්‍ය නැහැ. රාජ නිලධාරීන් ඒ වගේම කෝපරේෂන්ස් වල සංස්ථා නිලධාරීන් අමාත්‍යවරුන් සහ පළාත් බද අමාත්‍යවරුන් නම් කරන්න අවශ්‍ය නැහැ. මේයින් වරින් වර නිලධාරීන් වෙනස් වෙනකොට ශීර්ෂය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකම හොඳයි. නමුත් කාරණා දෙකක් තිබෙනවා. ආණ්ඩුකාරවරු වෙනස් වුණාම තවත් වෙනස් කරන්න ඕනේ. මොකද ආණ්ඩුකාරවරු තමයි ඒ පළාතේ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවා කොමිසම වල බල අපල බලධාරියා. ඒ නිසා හැම මූලික අධිවාසිකම් නඩුවකටම ආණ්ඩුකාරවරයා නම් කරන්න ඕනේ. නමුත් ආණ්ඩුකාරයා වෙනස් වෙනකොට නඩුව දිගටම පවත්වාගෙන යන්න බෑ. හැම වෙලාවෙම ශීර්ෂය වෙනස් කරන්න ඕනේ. ඒස් කරෙහිත් අවධානය යොමු කරනවා. ඒ වගේම පළාත් බද රාජ්‍ය සේවා කොමිසම් සභාවල් ද මෙම නීතිය රීතියට ඇතුළත් කෙරුවා නම් එයත් තවත් පහසු වෙනවා. දැන් මුල් කාලේ විශේෂයෙන් මේවා ක්‍රියාත්මක කරනකොට මොන තාක්ෂණික ප්‍රශ්න මතු කරයිද මන් දන්නේ නැහැ. විශේෂයෙන්ම නීති දෙපාර්තමේන්තුවෙන් මා ඉල්ලා සිටින්නේ මූලික අධිවාසිකම් නඩුවලදී මේ වගේ කාරණා පිළිබඳ විතරක් නෙවෙයි ඕනම කාරණාවක්. ඒකේ කරුණාකරලා තාක්ෂණික කරුණු ඉදිරිපත් කරලා එව්වා උඩම නඩු දිනන්න උත්සාහ කරන්න එපා. මේ පිළිබඳව ඔබතුමාලාගේ කීර්තිමත් හිටපු නීති ප්‍රතිවරයෙක් හිටියක් අපි කවුරුත් ගලු කරපු කමල සභ්‍යසෙන් මහත්තුමා එතුමාගේ ආදර්ශය ගන්න. එතුමා හැමදාම කියා සිටියේ තමන්ගේ කන්ස්ටේනිලාරින්ද මූලික අයිතිවාසිකම් නඩුවල මිනිස්සු එන්නේ උසාවියට පැමිණිලි කරන්න යම්කිසි අසාධාරණයක් ආපුවා තිබ්බාම. ඉතින් ඒ නිසා තාක්ෂණික හේතු මත නඩුව තල්ලු කරන්න අහක දාන්න උත්සාහ කරන්නේ නැතුව නඩුවට මූණ දෙන්නට කියලා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියාම වෙබ් අඩවිය තිබෙනවා Attorney General is the chief legal advisor to the government. In that capacity he advises the government. ආණ්ඩුවේ ප්‍රධාන නීති උපදේශකවරයා නීතිපති ඒ අනුව ඔහු උපදෙස් දෙයි දෙනවා කියලා ආණ්ඩුවට. නමුත් ආණ්ඩුවකටත් යුතුකමක් තිබෙනවා එම නීති උපදේශ නීති පුත්‍රයාගේ උපදෙස් ගන්න. පහුගිය දවස්වල අපිට සමහර සිද්ධීන් ආණ්ඩුව විසින් කරලද ජනාධිපතිවරයා විසින් හා ආණ්ඩුව විසින් කරලද සමහර ක්‍රියාවන් දිහා බැලුවහම අපිට පේනවා නීතිපතිවරයාගෙන් අහලා දැන නෙමෙයි කරලා තියෙන්නේ. ඒ නිසා නීතිපතිතුමාත් අසීරු තත්වයකට වැටෙනවා. මොකද එතුමාගේ ස්වාධීනත්වය පිළිබඳවද එම දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳවද එතකොට ප්‍රශ්න මතු කරනවා රට පුරා. දැන් බොහොම පැහැදිලිව තියෙද්දි පාර්ලිමේන්තුවේ කාලේ අවුරුදු 5යි ජනාධිපතිතුමාගේ කාලේ අවුරුදු 6 5ට අඩු කෙරුවා කියලා 19 සංශෝධනයේ බොහෝ පැහැදිලිව තියෙද්දි ජනාධිපතිතුමාගේ උසාවියට අහන්න අවුරුදු 5ද 6ද කියලා කනගාටුයි. නීතිපතිතුමාට සිද්ධ වුණා ගිහිල්ලා කියන්නේ නෑ නෑ අවුරුදු 5 නෙවෙයි අවුරුදු 6යි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරව නැහැ ජනාධිපතිගේ දුර කාලේ අවුරුදු 5යි කියලා වර්තමාන ජනාධිපතිවරයාගෙත්. දැන් නීති හැම මූලික අයිතිවාසිකම් නඩුවකම නීතිපතිවරයා පාර්ශවකරුවෙක් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ තිබෙනවා. ඊළඟට තිබෙනවා ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවරනකොට ඔහුට පුද්ගලික විරුද්ධව නඩු පවරන්නේ නැහැ නීතිපතිගේ නමින් නඩු පවරන්නේ කියලා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ නීතිපති හැම වෙලාවෙම ජනාධිපතිවරයාව ආරක්ෂා කළ යුතු කියලා උසාවිය. එයා කරපු කුමන ජනාධිපතිවරයා වුණත් ඔහු හෝ එයා කරපු සෑම ක්‍රියාවක්ම උසාවිය ආරක්ෂා කළ යුතුයි කියලා එයින් තේරෙන්නේ නැහැ. නීතිපතිවරයාගේ අවශ්‍ය වන්නේ තම ස්වාධීන මතය උසාවියට ඉදිරිපත් කිරීමට. නීති උසාවියේ අර ඇමයිකස් හැටියට නීති උසාවියේ මිතුරෙක් හැටියට එම එයා නියම ස්ථත්වයේ පෙන්වා සිටීමට. මම හිතන්නේ මේ පිළිබඳව මම හිතන්නේ අපිට 19 සංශෝධනයෙන් ඒ අතුලත් කරපු වගන්ති අවශ්‍ය නැ වෙනස් කරන්න පවා සිද්ධ වෙනවා මේ කාරණය පිළිබඳව. විශේෂයෙන් පහුගිය කාලේ අත්දැකීම් පහුගිය අවුරුදු දින 52 සිද්ධියේදී කතානායකතුමා ඇහුවා නීතිපති දෙපාර්තමේන්තුවේ යම් කිසි කාරණයක් පිළිබඳව උපදෙස්. නීතිපති දෙපාර්තමේන්තුවෙන් එතුමාට උත්තරය ලැබෙනවා මේ කාරණය උසාවියට ගියොත් අපිට ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින්න ඉඩ තියෙයි සිදුවේ. එම නිසා අපි දැන් අපිට ඒ ගැන උපදෙස් දෙන්න බෑ ඔබතුමාට කියලා. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රධාන නීති නිලධාරී උපදේශක නීතිපතිවරයා. ඉතින් මේකෙන් මේ වගේ පරස්පරයක් ඇති වෙනවා. ඒකලා කියනවා ජනාධිපතිතුමා ඒ වගේ නඩුවකදී ජනාධිපතිතුමා වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ ජනාධිපති සේවාදායකයෙක් හැටියට සරකලා. තමන් as instructed. අර අපි නීතිඥවරු ඔක්කොටම අපිට තියෙනවා අපිට සිදුවේ නෞසාවියේදී අපි කැමති වුණත් නැතත් නීති පුද්ගලයන් ඇවිල්ලා අපිට කිව්වා මෙන්න මේක තමයි මගේ නඩුව මම වෙනුවෙන් පෙනී සිටින්න කියලා අපිට පෙනී සිටින්න අපිට යුතුකමක් තිබෙනවා. ඉතින් ඒ වගේ නීතිපතිවරයාට සිදුවෙනවා නම් ජනාධිපතිවරයාට as instructed අපිට දෙන්න මට දුන්න උපදෙස් අනුව නඩුව කතා කරන්න වෙනවායි කියලා. එහෙමනම් නීතිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ කුමන නීතිපතිවරයා හිටියත් එහි ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න මතු වෙනවා. දැන් පාර්ලිමේන්තු විශ්ව හරීමේ නඩුවේදී අපිට මතුවන ප්‍රශ්නයක් තමයි අපිට උත්තරයක් හම්බුනේ නැහැ. ජනාධිපතිවරයා නීතිපතිතුමාගේ උපදෙස් ගත්තද කියලා ඊට කලින් ගත වාග්නම් පේන්නේ නැහැ. නමුත් නීතිපතිවරයාට සිදු වුණා ජනාධිපතිවරයාගේ ක්‍රියාව ආරක්ෂා කරන්න උසාවියේදී ඒක එතුමාගේ රාජකාරියට වඩා අර කටයුතු කරේ සේවාදායක හැටියට. මගේ සේවාදායකයා මට උපදෙස් දෙනවා මේක ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා මම ගිහින් ආරක්ෂා කරනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. මම හිතන්නේ අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අදාළ ප්‍රතිපාදන මේ අනුව වෙනස් කිරීම පිළිබඳව අපේ අවධානය යොමු කරුති. දැන් අභියාචන අධිකරණයේ සභාපතිවරයා පත් කරන්න නැතුව හිටියා මාස 3-2 විතර. මේ පිළිබඳව වගන්ති ඉතාමත් පැහැදිලි. 41 සී වගන්තිය සහ 109 වගන්තිය පේනවා අපිට. ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිබඳව අභියාචන අධිකරණයේ පිළිබඳව විශේෂ විධිවිධාන තිබෙනවා. එක දවසක්වත් පත් කරන්න බෑ. ඇක්ටිං අපොයින්ට්මන්ට් එකක් කරන්න බෑ. එක දවසකටවත් වැඩ බැලීමේ පත්වීමක් කරන්න බෑ. ඊළඟට අභියාචන අධිකරණයේ සභාපතිවරයෙක් නැත්තම් වැඩ බැලීමක් පත් කරන්න බෑ. ඒ පිළිබඳව වාදයක් තියෙනවා කියන්න පුළුවන්. කිමුක කෙසේ වෙතත් ඉතාමත්ව පැහැදිලි දින 14කට පස්සේ නම් පළවෙනි දින 14කට පුළුවන් උණයි කියලා කෙනෙක් තර්ක කෙරුවත් පළවෙනි දින 14කට පස්සේ නම් අභියාචනා අධිකරණයේ අවලබන් සභාපතිවරයා පත් කරන්න බෑ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතුව. නමුත් දිගටම පත්වීම කෙරුණා. දැන් ඒ පිළිබඳව නඩුවක් තියෙනවා. නඩුව පිළිබඳව මම කතා කරන්න කැමති නැහැ. නමුත් මෙවැනි සරල ප්‍රශ්නයක් නීති ශිෂ්‍යයෙකුත් කියයි දින 14න් පස්සේ කරන්න බෑ කියලා. නමුත් මෙම නඩුවේදී නීතිපතිවරයා ගන්න ස්ථාවරයේ කුමක්දයි කියලා අපි බලාගෙන ඉන්නවා. උසාවියේදී මෙච්චර සරල ප්‍රශ්නයකදී නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටනවද? සේවාදායක කෙනෙකු ලෙස තමන්ට දුන්න උපදෙස් අනුව. එහෙම නැත්නම් ස්වාධීනව කටයුතු කරමින් තමන්ගේ මතය ප්‍රකාශ කරයිද නැද්ද කියන එක ගැන අපි බලා සිටිනවා. දැන් සමහර කාරණාවල්දී නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ රජය වෙනුවෙන්. වදහිංසා 11 වෙනි වගන්ති යටතේ වදහිංසා චෝදනා තියෙනකොට පෙනී සිටින්නේ නැහැ. මම මතු කරන්න කැමති ප්‍රශ්නේ වදහිංසා කෙරුවයි කියලා පොලිස් නිලධාරියෙක් හරි කවුරු හරි ඒ වෙලාවට පෙනී හිටින්නේ නැත්නම් රජය වෙනුවෙන් අනිත් මූලික අධිවාසිකම් නඩුවල්ද කොහොමද පෙනී සිටින්නේ? අපි කියනවා ෆන්ඩමෙන්ටල් රයිට්ස් ආ ඉන්ඩිවිසිබල්. මොකද බෙදන්න බෑ. බරපතල මූලික අධිවාසිකම් උල්ලංඝනය කිරීම සහ අනිත්‍යවා අතර වෙනසක් නැහැ. එහෙම කියලා જાතියක් නැහැ. මුළු සියලුම මූලික අධිවාසිකම් උල්ලංඝනය කිරීම බරපතල එක හා සමාන. එම නිසා මම හිතන්නේ මේක වෙනස් කරන්න ඕනේ. නීතිපරවය නීතිපති දෙපාර්තමේන්තුව මේක පටන් ගත්ත ජයජයවර්ධන මහත්මයා කාලේ එතුමා 78 ව්‍යවස්ථාව හදනකොට අපි කවුරුත් හිතුවේ නීතිපතිවරයා වගඋත්තරකාරයා කරන්නේ ඔහුට නීතිපති ධුරේ ඉන්න තැනට ඔහු ඔයා තම දෙපාර්තමේන්තුවේ ස්වාධීන මතය ප්‍රකාශ කරයි කියලා. නමුත් අන්තිමට උනේ මොකද්ද? ජයජයවර්ධන මහත්මයා කිව්වා නෑ නීතිපතිවරයා පෙනිසිරින්න ඕනේ හැම වගඋත්තරකරුවෙකුටම කියලා. එම නිසා මම හිතන්නේ මේක අපි නැවත සලකා බලන්න ඕනේ. නීතිපතිවරයා වගඋත්තරකරු කිසිම වගඋත්තරකරුවෙක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි මූලික අධිවාසිකම් නඩුව. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන මත ඉදිරිපත් කර යුතුයි. මේ මම හිතන්නේ අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මේක අවශ්‍ය නම් මේ පිළිබඳව වෙනස්කම් කළ යුතුයි තිබෙන නීතිය. අද අවශ්‍යයි මේ නියෝජ කතානායකතුමනි අද අවශ්‍යයි නීතිපති දෙපාර්තමේන්තුවම ස්වාධීන ආයතනයක් කරන්න. මේ පිළිබඳව පන්හිතර 1800 ගණන්වල සම්මත කරන ලද ඇටර්නි ජෙනරල්ස් ඕඩිනන්ස් කියලා තාම මේක තියෙනවා ක්‍රියාත්මක වෙනවා. අද අවශ්‍යයි අලුත් නීතියක් ගේන්න. අද තිබෙන තත්වයට ගැළපෙන විදිහට නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් කරන්න අවශ්‍ය නීතියක් ගේන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගේන එක ලේසි නෑ. නමුත් ගේන්න පුළුවන් නීති. ඒ අවශ්‍ය නීති ගෙනීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව වැදගත් වෙන්නේ මෙහෙමයි. සම්ප්‍රදායක් තියෙනවා නීතිපතිවරයා අධිකරණයට යවනවා නම් එහෙම හැම නීතිපතිවරයෙක්ම අධිකරණයට ගියේ නැහැ. නීතිපතිවරයා යවනවා නම් ඔහු යන්නේ අග්‍රවිශ්වකාරවරයා හැටියට. සොලිසිටර් ජෙනරල් සහ වරයා සාමාන්‍යයෙන් යන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඇඩිෂනල් අතිරේක සොලිසිටර් ජෙනරල් වලු ශ්‍රේෂ්ඨ අධිකරණයට එහෙම නැත්නම් මෑතකදී කෙරුවා වගේ අභියාචනා ධූරයේ සභාපති ධූරයට. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වලු යවනවා අභියාචනා අධිකරණයට. ඒක හොඳයි. ඒක ප්‍රතිපත්තියක් හැටියට හොඳයි. නමුත් මේක ප්‍රශ්නයක් මතුවෙනවා. මේ නිලධාරීන්ට සිදුවෙලා තිබෙනවා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමේ නඩුවලදී, විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමේ නඩුවලදී. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ පත්වීම් කිරීමට අභියාචන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට නම් යවන්නේ ජනාධිපතිවරයා. එම නිසා එතකොට සැකයක් මතුවෙනවා. මේ ජනතාව හිතනවා මොකද්ද මේකේ තේරුම? ඇයි මේ නීතිපති දෙපාර්තමේන්තුව මේ ස්ථාවරය ගන්නේ යම් කණ්ඩුවකදී මේ ඔවුන්ගේ පත්වීමුත් තියෙන නිසාද කියලා. එම නිසා මේක වෙනස් කළ යුතුයි. මම හිතන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන නම් ඒකත් වෙනස් කළ යුතුයි.
බුදුමාන විනාඩි දෙකක් කියනවා තව.
එම නිසා මම යෝජනා කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විතරක් නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවේ ඒවා මයිනර් ජුඩිෂියරියෙන් ඒවා පුද්ගලික නීති මණ්ඩලයෙන් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණයට නම් යැවීම මුල් ඒක ජනාධිපතිතුමාගේ නම් යවන්න පුළුවන්. නමුත් ඒක තේරීම ඔහුගේ තනි අයිතියෙන් ඉවතර ගන්නට ඕනේ. එදුරෙන් ඉවතර ගන්න ඕනේ. දකුණු අප්‍රිකාවේ එවැනි යාන්ත්‍රණ හදලා තියෙනවා. මම හිතන්නේ ඇමති අධිකරණ ඇමතිවරයාගේ උපදෙස් ලබාගෙන එහෙම නැත්නම් නීතිඥ සංගමයෙන් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්ගේ උපදෙස් අදහස් ලබාගෙන නීතිපතිවරයාගේ අදහස් සහ චීෆ් ජස්ටිස් අග්‍රවිශ්වකාරතුමාගේ උපදෙස් ලබාගෙන ඔවුන්ගේ මතයද සලකා බලා මේ පත්වීම් කරන්නට ඕන. නැත්නම් මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නට බැරි වෙනවා. ඔවුන්ට මේ නඩුවල පෙනී සිටින්න වීමයි ඔවුන්ව උසාවියට අධිකරණ වලට පත් කිරීමයි අතර අදින මේ ජනතාවට පෙනෙන ආකාරයට යම් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. ඒ බැඳියාවන් වල පරස්පරයක් පිළිබඳව මතුවෙනවා. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් සලකා බලන්න ඕනේ. FCID එකෙන් සහ CID එකෙන් ලැබපු නඩු ගණනාවක් හිර වෙලා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. ඊට සමහර වෙලාවට හේතු වෙන්න පුළුවන් අඩුපාඩු තිබෙනවා පරීක්ෂණවල. ඒ නිසා නැවත විමර්ශනය කරන්නට ඕනේ. අපි දැක්ක අර බොන්ඩ් කමිෂන් එකේදී මම මොහොතකටවත් කියන්නේ ඇසේ නොකළ යුතු තිබුණා කියලා. ඒක හරි. බොන්ඩ් සිද්ධිය පිදී නීතිපති දෙපාර්තමේන්තුව ඉතාමත්ම කාර්යක්ෂම කමිටුවක් කැරිමිනා. ටීම් එකක් හදලා තමයි ඒක කරුවේ. ඒ නිසා තමයි ඒක ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්නවා ඔවුන්ට තිබෙන සීමිත දිරිස් බලය හේතුවෙන් මේක හැමදාම කරන්න බෑ. හැම නඩුකම කරන්න බෑ. නමුත් මට මිනිත්තුවක් දෙන්න මිනිත්තුවක් වැඩියෙන් දෙන්න ගරු කතා නිජ කතා නැග තිබෙන මේක වැදගත්. එම නිසා අඩුම ගාන බරපතල නඩුවලවත් මේ එක තනි රජයේ නීතිඥවරයෙකුට ෆයිල් එක හැන්ඩල් කරන්න වෙන්නේ නැතුව අර වගේ බොන්ඩ් කමිෂන් එක බොන්ඩ් සිද්ධියද කරුවා වගේ ටීම්ස් හදලා කණ්ඩායම් හදලා වඩා කාර්යක්ෂමව සහ ඉක්මනින් මේක කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි කියලා මා යෝජනා කරනවා. ඊළඟ අවසාන වශයෙන් අධිකරණ අමාත්‍යාංශයට තිබෙනවා එක්තරා භූමිකාවක් මියුචුවල් ලීගල් ඇසිස්ටන්ස් විදේශ රටවල් සමග අන්‍යෝන්‍ය නීති ඒ සහයෝගිතාවේ ලබා ගන්න වෙලාවේ ඒ අධිකරණ අමාත්‍යාංශය හරහා තමයි යන්නේ. අධික ඉතාමත්ම වැදගත් සංවේදී තොරතුරු අධිකරණ අමාත්‍යාංශය හරහා යනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම මම දන්නවා FCID එකේ CID එකේ හැම පොඩි සැකයක් මතුවලා තිනවා මේ විදේශ රටවල් සමග ගනුදෙනු කරනකොට මියුචුවල් ලීගල් ඇසිස්ටන්ස් ට්‍රීටිස් යටතේ කටයුතු කරනකොට සමහර තොරතුරු පිටට යනවාද කියලා. මම විශේෂයෙන් අධිකරණ ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා. ඒ නිසා මේ පිළිබඳව සැකයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා. කිසිම තොරතුරක් වැදගත් තොරතුරක් ඒ අපරාධ නඩුවලට අදාළ තොරතුරක් පිට වෙනවයි කියලා සමහරුන්ගේ වාසිය දක්ව පිට වෙනවයි කියලා තිබෙන ඒ වගේ අදහසක්වත් රටේ ඇති වෙන්න ඉඩ තිබන්නට එපා කියලා ඉල්ලා සිටිනවා. නැවතත් මේ වර්තමාන අධිකරණ ඇමතිතුමිය සිය ධූරයට ආවට පස්සේ එතුමිය විසින් කරන ලද විශිෂ්ට සේවය අගය කරමින් ඒ වගේම අමාත්‍යාංශය සහ විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම හොඳ නිලධාරී පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න අපිට පුළුවන් වුණා. ඕවර්සයිට් කමිටු එක හරහා ඔවුන්ගේ වැටුප් වැඩි කරන්නට පුළුවන් වුණා. අපිට ඒ පිළිබඳ දොස්සහනට සිද්ධ වුණා ඔවුන්ට පවණක් වැඩි කරුවයි කියලා. ඒක මම හිතන්නේ අපි අවශ්‍යතාවයක් රට ඒක අපි ඉෂ්ට කරුවා. ඒ වගේම මම නැවතත් අවසාන වශයෙන් ඒ නීති දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීමට නීතියට අනුව අවශ්‍ය නීති අවශ්‍ය පසු කාලයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් පවා කළ යුතුයි. එය මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයට මේ රටේ යුක්තිය පසුදලීමට අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් මගේ වචන සල්පේ මෙයින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි.